ආයුබෝවන් සුබ දවසක් වේවා දරුවනි. අද දවසෙත් ඔබට භූගෝල විද්‍යා විෂය සම්බන්ධ කරගනිමින් 11 ශ්‍රේණියට අදාළව පාඩම ගෙනීමට සූදානම් වෙන්නේ. එසේනම් දරුවනි, මම විෂය තුල විෂය මාතෘකාව පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දෙන්නට ප්‍රථමයෙන් උත්සාහ කරන්නේ. ඔබ දන්නවා අපේ රට ශ්‍රී ලංකාව පිළිබඳව කතා කරනකොට විවිධ ශේෂ්ත්‍ර සම්බන්ධව මෙම විෂය තුලින් ඔබ දැනටමත් ඉගෙනගෙන තියෙනවා. එතකොට අපේ රට පිළිබඳව ඉගෙන ගන්නකොට අපේ රටේ දේශගුණය, අපේ රටේ කුෂකර්මාන්තය, අපේ රටේ කර්මාන්ත, අපේ රටේ පිහිටීම, මේ භූගෝල විද්‍යා විෂය තුලින් උතුර මේ වගේ ලංකාවේ විවිධ ශේෂ්ත්‍ර පිළිබඳව අපි කතා කරමු. අද දවසේ ඔබට මෙම විෂය තුලින් අපේ රටේ විශේෂයෙන්ම තවත් එක් විශේෂ වූ ශේෂ්ත්‍රයක් පිළිබඳව අවධානය යොමු කරන්නට තමයි සූදානම් වෙන්නේ. එහෙමනම් දරුවනි, අපි නිතරම අපිට අහන්න දකින්න ලැබෙනවා පහුගිය කාලවලත් දැනටත් රට තුල මෙවැනි තත්ත්ව පරිසර අපිට දක්නට ලැබෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ගොලන් අහනවා එක කාලයකට පහුගිය කාලේ ජල ගැලීම් ගැන, නායෑම් ගැන, මේ වසංගත රෝග පිළිබඳව අපේ රට තුල නිතර අසන්නට දකින්නට ලැබෙනවා. එහෙමනම් ඔබට දැන් යම් වැටහීමක් එනවා ඇති. අද දවසේ අපි කතා කරන්න යන්නේ එහෙනම් මොකක්ද කියන ගැන. එහෙනම් දරුවනේ, ඔබේ විෂයට අදාළව අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවේ ස්වභාවික ආපදා පිළිබඳව. ශ්‍රී ලංකාවේ ස්වභාවික ආපදා පිළිබඳව තමයි අද දවස තුල අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් බැවින් ඔබට මෙම පාඩම විශේෂයෙන්ම වැදගත් වේවි ඔබේ විභාග කටයුතු සඳහා. එහෙනම් මේ ස්වභාවික උපද්‍රව, නැත්නම් අපි කියන අපේ රටේ ස්වභාවික ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනකොට මේ ස්වභාවික ආපදා තත්ත්වයන් ඇතිවීමට බලපාන හේතු අපි විශේෂයෙන්ම ඉස්සලම ඒ පිළිබඳව අවධානය යොමු කරමු. ලංකාවේ ස්වභාවික ආපදා ඇතිවීමට බලපාන හේතු ගණනාවක් තියෙනවා. අපේ රටේ පිහිටීම බලන්න දරුවනි. දැන් අපි ඔබ දන්නවා අපේ රට දූපතක්. වර්ග කිලෝමීටර 65610ක භූමියක් පිහිටා තිබෙන ඉන්දියන් සාගරයේ තියෙන දූපත. එතකොට මේ දූපතක් වීම නිසාම ස්වභාවික උපද්‍රව ඇති වෙන්නේ එක හේතුවක් නේද? පොඩ්ඩක් හිතන්න. එහෙනම් දූපතක් වීම නිසා මොන වගේ ස්වභාවික උපද්‍රවද අපේ රටට ඇති වෙන්න පුළුවන්? ඔයාලා දන්නවා සුනාමි වැනි ඒ ස්වභාවික උපද්‍රව හේතුවෙන් ආපදා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් වෙනවා දූපතක් වීම නිසා. එසේම දරුවනි, අපි අපේ රටේ අභ්‍යන්තර භූදර්ශනීය බලන්න. වෙරළබඩ ප්‍රදේශවල සිට රට අභ්‍යන්තරයට එනකොට ක්‍රමෙන් භූමිය අපි දන්නවා උස්වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ උච්චත්වය වැඩි වෙනවා, උස වැඩි වෙනවා. ඒතර රට මැද අපි කියනවා අපේ රටේ තියෙන්නේ මධ්‍යම කඳුකරය. ඒක මේ මධ්‍යම කඳුකරයත් එක්ක බැඳිච්ච ස්වභාවික උපද්‍රව හා ඒ තුලින් ඇතිවන ආපදා තත්ත්වයන් තියෙනවා. මේ අතර අපි දන්නවා නායෑම් කියන එක නේද? දැන් මේ කඳුකරය තුල මේ කඳුකරය නොමැති වුණා නම් අපේ රටේ එහෙම නායෑම් ඇති වෙන්නේ නැහැ. කඳුකරය මේ කඳුකර ප්‍රදේශ පිහිටා තිබීම තමයි නායෑම්මට ඇතිවීමට හේතු වෙන්නේ. ඊළඟ තව අපේ රට ගෝලීය වශයෙන් පිහිටා තිබෙන ආකාරය බලන්න. ඔබ දැනටමත් ඉගෙනගෙන තියෙනවා ලංකාවේ নিরপেক্ষ පිහිටීම කියලා. උතුරු අක්ෂාංශ 5යි 10යි, නැගෙනහිර දේශාංශ 79 82 අතර පිහිටා තියෙනවා. එතකොට එහෙනම් මේ සමකයට ආසන්නව නිතර හිරු එළිය සූර්යාලෝකයේ ලැබෙන රටක් විදියට අපේ රට විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒත් අපි කියනවා දේශුණි කලාප වශයෙන් ගත්තොත් ලෝකයේ නිවර්තන දේශගුණික කලාපයක පිහිටා තිබෙන රටක්. මේ නිසා තමයි අර වර්ෂාපතනයේ ඇතිවන අඩු වැඩි වීම එක්ක ජල ගැලීම් නියඟ මේවා ඇති වෙන්නේ. දැන් එහෙනම් ඔබට පැහැදිලි වෙනවා ඇති ලංකාව දූපතක් වීම, අභ්‍යන්තර භූදර්ශනයේ ස්වභාවය, නිවර්තන දේශගුණයේ මෙන්න මේ කලාපයක පිහිටීම, මේවා එහෙනම් අපේ රටේ මේ ස්වභාවික ආපදා තත්ත්ව නිර්මාණය වීමට හේතු වෙනවා. දැන් මේකෙදී විශේෂයෙන්ම මේ අපිට ඇයි මේ ස්වභාවික ආපදා තත්ත්ව අපි කතා කරන්නේ? ඒ කියන්නේ අපේ එදිනදා ජන ජීවිතයට නිතරම බලපෑම් එල්ල කරනවා මේ ස්වභාවික ආපදා නිසා. ඒක නිසා අපේ අරමුණ විය යුත්තේ මේ මානව භූදර්ශනය. අපි මේ ගොඩනගලා තියෙන මානව භූදර්ශනය. මේ තියෙන නිවාස, ගොඩනැගිලි, පාරවල්, මේ හැම වගාබීම් මේ සියල්ල මානව භූදර්ශනයට අයිති වෙන්නේ. එහෙනම් මේ මානව භූදර්ශනය ස්වභාවික ආපදාවලින් තොරව පවත්වාගෙන යාම අතිශය වැදගත්ය. මොකද නිතරම මේ ස්වභාවික ආපදා නිසා මානව භූදර්ශනය විනාශ වෙනවා නම් ඒක අපේ රටේ සංවර්ධනයට ලොකු බාධාවක් වෙනවා. එහෙනම් ඒ ස්වභාවික ආපදා තත්ත්ව වලින් මානව භූදර්ශනයට ඇතිවන බලපෑම අවම කරගෙන ඒ මානව භූදර්ශනය පවත්වාගෙන යන්න පුළුවන් නම් අපේ රටේ සංවර්ධනයට ඒක බෙහෙවින් ඉවහල් වෙනවා. එහෙමනම් මේකෙදී අපි මේ පාඩමේදී ඔබේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපේ රටටම ආවේනික වෙච්ච නැත්නම් අපේ රට තුල නිතරම ඇතිවන ඒ ස්වභාවික ආපදාවන් පිළිබඳව තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ශ්‍රී ලංකාවට බලපාන ස්වභාවික ආපදා මොනවද? සමහර ආපදා තියෙනවා ලංකාවට බලපාන්නේ නැහැ. හරි, දෙහිම කඳු කඩාවැටීම කියන එක ලංකාවේ නෑනේ දරුවනේ. අපි එතකොට මෙතනදී අවධානය කරන්නේ අපේ රටේ. දැන් ඔබට විභාගයට උනත් අහන ශ්‍රී ලංකාවට බලපාන ස්වභාවික ආපදා තත්ත්ව හතරක් නම් කරන්න. ඒතර ලංකාවට බලපාන නැති එකක් ලිව්වොත් වැරදි. ඒතර අපි නිරවුල්ව නිවරදිව ශ්‍රී ලංකාවට බලපාන ස්වභාවික ආපදා පිළිබඳව දැනගෙන ඉන්න ඕන. එහෙනම් ඒව තමයි නායම් ජල ගැලීම්, සුලිසුලං, නියගය, අකුණුසැර, සුනාමි. දැන් ඔබට පේනවා නේද, ඔබ දන්නවා ඔබේ පෙළ පොතේ තියෙනවා මේ කියන ස්වභාවික ආපදා ටික. එතකොට අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ කියන ස්වභාවික ආපදා ටික. නායම්, ජල ගැලීම්, සුලිසුලං, නියගය, අකුණුසැර සහ සුනාමි කියන ඒවා. ඒවා එතකොට ඔබ හොඳින් අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. මොකද ඒවා අපේ අර කියපු මානව භූදර්ශනයට ඍජු ලෙසම බලපාන නිසා. අපි එහෙනම් ඉස්සල්ලාම මේ ස්වභාවික ආපදා වලින් පළවෙනි ආපදාව නැත්නම් අපි පළවෙනි එක විදිහට පළවෙනි කරුණ විදිහට අපි ගමු නියගය කියන එක. නියගය නෙවෙයි නායම් කියන එක. නායම්. එතකොට නායම් පිළිබඳව කතා කරනකොට අපි දැනගන්න ඕනේ කවුරු හරි හවොත් නායෑමක් කියන්නේ මොකක්ද? දැන් අපි ප්‍රශ්න අහන්න පුළුවන්. විභාගෙදිත් අහන්න පුළුවන්. නායෑමක් කියන්නේ කුමක්ද? එතකොට නායෑමක් කොහොමද අපි විග්‍රහ කරන්නේ? දැන් ඕගොල්ලන් දරුවනි පෙළ පොත ඔබ ළඟ ඇති. ඒක නිසා පෙළ පොත ගන්න. පෙළ පොතේ තියෙනවා 7-1 රූපේ දිහා බලන්න. නායෑමක ඒ රූප රාමුවක් ඔබේ පෙළ පොතේ තියෙනවා. දැන් ඉස්සලා මේක නිරීක්ෂණය කරන්න බලන්න. නායෑමක් කියනු කුමක්ද කියන එක පිළිබඳව කතා කරන්න පෙර ඔබ හොඳින් අධ්‍යයනය කරන්න මොකක්ද මේ නායෑම. එතකොට ඔතන තියෙනවා භූමිය කොයි විදියටද අර පහත් පහත් ප්‍රදේශ කරා ඇදිලා ගිහිලා තියෙන්නේ කියන එක. එතකොට අපිට මෙන්න මේ විදියට නායමක් කියන එක නිර්වචනය කරගන්න පුළුවන් නේ. ඒ තමයි විශේෂයෙන්ම කඳු බෑවුමක ඉහළ ප්‍රදේශයක ඇති. කඳු බෑවුමක ඉහළ ප්‍රදේශයේ ඇති මොනවද? පස්, ගල්, යන ආදිය ඒ මත ඇති වෘක්ෂලතා සමග. ඒ මත ඇති වෘක්ෂලතා සමග බෑවුමක් දිගේ පහළ ප්‍රදේශ දක්වා ෂණිකව චලනයේ වීම. ෂණිකව චලනයේ වීම. මෙන්න මේක තමයි අපිට නායමක් කියන එක නිර්වචනය කරන්නට පුළුවන් වෙන්නේ. ඒතර උස් භූමියක තියෙන පස්, ගල්, ඒ වගේම ඒ මත තියෙන වෘක්ෂලතා මේවා අර බෑවුම දිගේ ෂණිකව පහළට ඇදී එම තමයි අපි නායම කියන්නේ. ඒතර මේ ඇදී එන්නේ ඇයි? ගුරුත්ව බලය හේතු කොටගෙන. එහෙනම් මේ නායම් කියන ඒවා අපේ රටේ අර අභ්‍යන්තර භූ දර්ශනය ආසිතව දක්නට ලැබෙනවා. අභ්‍යන්තර භූ දර්ශනය ආසිතව දක්නට ලැබෙනවා. එහෙනම් මේක එක පැත්තකින් අර භූ විද්‍යාත්මක උපද්‍රවයක් විදිහටත් වර්ගීකරණය තුළ අපිට අර කලින් පාඩම් වලදී අපි කතා කරා ලෝක ස්වභාවික උපද්‍රව පාඩම් වලදී. එතකොට එහෙනම් මේ භූ විද්‍යාත්මක උපද්‍රවයක් විදිහට සැලකෙන නායම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයේ පිහිටා තිබෙන භූ දර්ශනාසිතව විශේෂයෙන්ම බහුල වශයෙන් දක්නට ලැබෙනවා. එතකොට දැන් ඔබ ළඟ තියෙන පෙළපොත පරිශීලනය කරමින් නිරීක්ෂණය කරන්න දරුවනි, 7-1 සිටියම බැලුවම ඔගලන්ට පේනව නේද? ඒකේ අර පාට කරලා තියෙන දිස්ත්‍රික්ක ටිකක් තියෙනවා. ඒකේ තියෙනව නේද? නායම් ආපදාවලට ලක්විය හැකි අවදානම් දිස්ත්‍රික්ක ටික. දැන් හොඳට ඔගලන් අධ්‍යයනය කරන්න ඒ ටික. එහෙනම් මාතලේ, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල, රත්නපුරය, කළුතර, ගාල්ල මාතර. ඉතින් අපිට පෙන්වන්න පුළුවන් ලංකාවේ එහෙනම් මේ නායෑමන් වලට ලක් වෙන සුවිශේෂී කලාපය. එහෙනම් මධ්‍යම කඳුකරයත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශත් කේන්ද්‍ර කරගත් ප්‍රදේශාසිතව බහුල වශයෙන් නැත්තම් නායෑම් සිදුවන ප්‍රදේශ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. එතකොට දැන් ඔබ දන්නවා අපේ රටේ නායම් පිළිබඳව කතා කරනකොට මෙන්න මේ දිස්ත්‍රික්ක ටික වැදගත් වෙනවා. ඔබේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්, ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් නායම් නැත්නම් ශ්‍රී ලංකාවේ නායම් වලට ලක් වෙන දිස්ත්‍රික්ක හතරක් නම් කරන්න කියලා. ඔබ අර වීරි කලාපයේ උතුරු ප්‍රදේශවල දිස්ත්‍රික්ක ලිව්වොත් වැරදි. ඔබ හොඳට දැනගෙන ඉන්න ඕනි මේ නායම් වලට ලක් වෙන දිස්ත්‍රික්ක මෙන්න මේවයි. නායම් සිදු නොවන දිස්ත්‍රික්ක මොනවද? දැන් එහෙම ප්‍රශ්න අහනවනේ නම. නායම් වලට ලක් නොවන දිස්ත්‍රික්කයක් වන්නේ මින් කුමක්? ඔබ දැනගෙන ඉන්න ඕනේ ලංකාවේ නායම් සිදු නොවන දිස්ත්‍රික්ක උතුරු ප්‍රදේශ විශේෂයෙන්ම යාපනය, අනුරාධපුරය නේද, වවුනියාව, ඊළඟට ඔය මොනරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය නේද, හම්බන්තොට වගේ දිස්ත්‍රික්ක අපිට ගන්න පුළුවන්. දැන් ඔගලා ඒකත් හොඳට බලන්න. නායම් වලට සිදු නායම් සිදු නොවන දිස්ත්‍රික්ක. එතකොට මේ සිටියම තුල නායම් ඔබට පුළුවන් වෙන් කර හඳුනා ගන්න. නායම් වලට ලක්වන දිස්ත්‍රික්ක සහ නොවන දිස්ත්‍රික්ක ටික මොනවද කියලා. ඊළඟට දැන් මේ නායම් සම්බන්ධව කතා කරනකොට අපි ගත්තොත් මේ නායම් ඇති වෙන්නට බලපාන හේතු තියෙනවා. දැන් ස්වභාවික මේ ආපදා තත්වයක් විදිහට නායමක් ඇතිවීමට බලපාන හේතු තියෙනවා. එතකොට මේ හේතු ගැන කතා කරනකොට අපිට ඒවා පෙන්වන්න පුළුවන් කාණ්ඩ දෙකක් යටතේ අපිට අධ්‍යයනය කරමු. මොකද එකම හේතුවක් නිසා නෙවෙයි නායයන්නේ. එතකොට එකිනෙකට සම්බන්ධ වෙච්ච සාධක රාශියක් මත තමයි මේ නායම් කියන ලක්ෂණය නැත්තම් නායම් කියන අපදා තත්ත්වය ඇති වෙන්නේ. ඒක නිසා තමයි ඒක ස්වභාවික හේතුයි මානව ක්‍රියාකාරකණෝ කියලා වෙන් කරලා තියෙන. ඔබේ අධ්‍යයනයේ පහසුව සඳහා. එහෙනම් ඔබ දැනගන්න ඕනි ස්වභාවික හේතු මොනවද? මානව ක්‍රියාකාරකම් මොනවද? නායම් වලට බලපාන ස්වභාවික හේතු මොනවද? ඊළඟට මානව ක්‍රියාකාරකම් මොනවද කියන එක දැනගෙන ඉන්න ඕනි. මොකද මේකේ මේ තුල විභාගයේදී ඔබට එවැනි තෝරා බේරා ගැනීම කරුණු අහන නිසා. එතකොට අපි අවධානය යොමු කරමු පළවෙනියෙන්ම මේ ස්වභාවික හේතු කියන ඒවා. ඒ කියන්නේ මේ ස්වභාවික පරිසරය තුළ ඇතිවෙන්නා වූ හේතු මූලික වශයෙන් මේ නායම් වලට හේතු වෙන. මොනවද මේ ස්වභාවික පරිසරය ඇතිවන දේවල්? භූචලන නායම් වලට ඇති හේතු වෙන. භූචලනයක් සිද්ධ වෙනකොට ඔබ දන්නවා මේ භූමියේ පාෂාණ ස්තර චලනීය වීමකට ලක් වෙනවා. එතකොට සිදුවන දේ තමයි පාෂාණ ස්තර අතර තියෙන ශක්තිමත් භව බිඳ වැටෙනවා. එතකොට ඒ දුර්වල පාෂාණ ස්තර නිර්මාණය වෙන්නේ. ඒ වගේ පාෂාණ ස්තර අතර පැලුම් ඇති වෙනවා. එතකොට වර්ෂා කාලවලදී ඒ පැලුම් තුළට ජලයේ කිඳා බැහැලා අභ්‍යන්තරයේ තියෙන පාෂාණ ස්තර වඩා ජීර්ණේ වෙලා ඒව දුර්වල වෙලා පහත් ප්‍රදේශ කරා ඇදී යාම සිද්ධ වෙනවා. බලන්න. දැන් එතකොට භූචලන හේතු කොටගෙන මොකක් නායම් ඇති වෙන්න පුළුවන් වෙනවා. නේද? නායම් ඇති වෙන්න පුළුවන් වෙනවා. එතකොට මෙන්න මේවා ස්වභාවික හේතුවක් විදිහට අපිට භූචලන ඇතිවීම හඳුනනවා. ඒ වගේම තමයි දැන් අපිට වර්ෂාව ලැබෙනවානේ. එතන වර්ෂාව ඇදහැලීමත් එක්ක ඒ නායම් නිතර සිද්ධ වෙනවනේ. එතකොට මේ දවසකින් දෙකකින් ඇතිවන වැස්ස නිසා නෙවෙයි නොකඩවා ඇතිවන වර්ෂාව නිසා නායම් ඇති වෙනවා. දැන් පොඩ්ඩක් හිතන්න ළමයි, සාමාන්‍යයෙන් අපේ රටේ නායම් බහුලවම වාර්තා වන මාස බලන්න මේ කාල පරිච්ඡේදය තුල හරි අඩුයි. මේ ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් වගේ. හැබැයි නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වගේ කාලවල බලන්න බහුල වශයෙන් නායම් ඇති වෙන. මොකද ඒ හේතුව අධික වර්ෂාපතනිය. එතකොට මේක නිසා විශේෂයෙන්ම නායම්. එතකොට අධික වර්ෂාපතනයක් ඇති වෙනකොට එම කාලවකවානුවල නායම් බහුලව සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ඔය කඳු බෑවුම් වල තියෙන ශීඝ්‍රතාවයේ ශීඝ්‍ර ආනතිය කියන එක බලපානවානේ. ඔබ මේ කඳුකර ප්‍රදේශවල වාසය කරනවා නම් ඔබ දන්නවා මේ කඳුවල බෑවුම් වල හැඩ හරි වෙනස් නෙලවයි. ඔබ ව නිරීක්ෂණය කරන ස්වභාවික පරිසරය හොඳට නිරීක්ෂණය කරන්න. ඒ ස්වභාවික පරිසරයත් එක්ක ජීවත් වෙන එක්කෙනාට භූගෝල විද්‍යා විෂය හරි ලේසි ඉගෙන ගන්න. මොකද අපි මේ අවට පරිසරය ගැන අපි මේ විෂය තුලින් ඉගෙන ගන්න. එතකොට කන්දක කඳු වැටිවල මේ තියෙන බෑවුම් වල හැඩ බලන්න. ඒ බෑවුම් වල හැඩ වෙනස්. සමහර ඒ වගේ ශීඝ්‍ර බෑවුම් තියෙනවා. සමහර ඒ වගේ තියෙනවා මද බෑවුම් ලක්ෂණ තියෙනවා. සමහර තැන් වල තියෙනවා මොහොර බෑවුම් ලක්ෂණ තියෙනවා. එතකොට මේ බෑවුම් ආනතිය කියන එක. එතකොට අර වගේ දල මොහොර වගේ බෑවුම් තියෙන තැන් වල නායන තියෙන අවස්ථා වැඩි. දැන් අපිට ආසන්නම ප්‍රදේශය තමයි බලන්නකෝ හල්දු මුල්ල, බෙරගල හරි. ඒ බෑවුම් ආනතිය බලන්න. දල බෑවුම් ස්වභාව නිතර නායම්. ඊළඟටත් බලන්න ඇල්ල, රවණ ඇල්ල හරි. ඒ වගේ තියෙන මොහොර දල බෑවුම් නායම් සිද්ධ වෙයි. එතකොට අන්න එවැනි කඳු බෑවුම් වල ආනතිය අනුව ඒ බෑවුමේ තියෙන ආනතිය වැඩි නම්, බෑවුම වැඩි නම් එවැනි තැන්වල නායන තියෙන අවස්ථාවේදී මේව ස්වභාවිකව මේ පිහිටීම් නමයි. ඊළඟට පාෂාණවල ව්‍යුහය හා එහි දිරාපත් වීම. පාෂාණවල ව්‍යුහය. පාෂාණවල ව්‍යුහය කියන්නේ පාෂාණවල පාෂාණ සකස් කළා තියෙන ආකාරය ළමයි. දැන් පාෂාණවල ව්‍යුහය කියපුවම සමහර වෙලාවට සමහර තැන්වල බෑවුම්වල ප්‍රතිරෝධක පාෂාණ, ශක්තිමත් පාෂාණ තියෙනවා. සමහර වෙලාවට දුර්වල පාෂාණවලින් බෑවුම හැදිලා තියෙනවා. ඒ දුර්වල පාෂාණවලින් හැදිලා තියෙන බෑවුමක අර ජලය අවශෝෂණය වෙන ප්‍රමාණය එහෙම වැඩි. තුරේ වැඩි තැන්වල නායන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. හැබැයි අර තද පාෂාණ කුට්ටි තද පාෂාණ ස්තර තියෙනවා නම් එවැනි තැන්වල බෑවුම් ආශ්‍රිතව නායන්න තියෙන අවධානම අඩු වෙනවා. ඒතර පාෂාණවල ව්‍යුහය අනුව තනින් තැනට වෙනස් වෙනවා පාෂාණවල ව්‍යුහය. ඒ කියන්නේ පාෂාණවල සැකැස්ම වෙනස් වෙනවා. එහෙනම් දුර්වල පාෂාණ ව්‍යාප්ත වෙලා තියෙනවා නම් බෑවුමක එතන නායන්න තියෙන අවස්ථාව වැඩි. ඒතර ඒවා ඉක්මනින්ම අනිත් එක තමයි දිරාපත් වෙනවා. ජීර්ණේ වෙනවා. දුර්වල පාෂාණ තියෙන තැන් ආසිතව ඒ පාෂාණ ඉක්මනින් ජීර්ණේ වෙනවා. එතකොට ඒවා නායම් වලට ලක් වෙනවා. ඊළඟට දුර්වල ජල වහන රටාව. දැන් මේක අපි ගත්තෝ දුර්වල ජල වහන රටාව. ඒකදී අපිට පෙන්වන්න පුළුවන් මේ භූමියේ මත විශේෂයෙන්ම ජලය ගලාගෙන යනකොට ඒක තුල අර අක්‍රමවත් විදියට ඒ ජල දිය පහරවල් ගලාගෙන යනවනම් ඒ වගේ සෝදායාමකට ලක් වෙනවා. ඒ වගේ ඒක නිසා නායන තියෙන අවස්ථාව වැඩි. ඊළඟ අනිත් කාරණේ ස්වභාවික හේතු විදියට අපිට පෙන්වන්න පුළුවන් මේ වෘක්ෂලතා වැස්ම අඩුවීම. මේ වෘක්ෂලතා වැස්ම අඩුවීම. එතකොට වෘක්ෂලතා වැස්ම අඩුවෙන්න බෑවුම සෝදාගෙන යනවා වැඩි. ඔගලන් දන්නවා අපේ රටේ මේ මධ්‍යම කඳුකරේ ඉස්සර තිබ්බා විශාල ස්වභාවික වන වැස්ම. මේක ඉංග්‍රීසින් තේවගාව ආරම්භ කිරීමත් එක්ක ස්වභාවික උක්ෂලතා වැස්ම අයින් කරලා ඒ බෑවුම් වල මොන අද තේවගා කරලා. ඒතර මේ නායෑමේ සීගතාවේ මේක තුල වැඩි වුණා. ඒතර ස්වභාවික උක්ෂලතා අඩු බෑවුම් ප්‍රදේශ ගත්තොත් එවැනි තැන්වල නායන්න තියෙන අවස්ථාව වැඩි. එහෙනම් මෙන්න මේ වගේ ස්වභාවික හේතු රාශියන් අපිට පෙන්වා දෙන්න පුළුවන් මේ නායම් වලට හේතු වෙන. දරුවනි මේ කරුණු ඔබට හොඳට විග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඔබෙන් විභාගෙදී අහනවා මේ කරුණු තුනක් පැහැදිලි කරන්න කියන්නේ. මොකද පෙළපොතට පමණක් සීමා වෙන්න එපා. පෙළපොතේ තියෙන කරුණ විතරයි ඒ කරුණ පැහැදිලි කිරීම ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට අපි අවධානය යොමු කරමු මානව ක්‍රියාකාරකම් පිළිබඳ. මොකක්ද මේ මානවකය? ඒ කියන්නේ මිනිසා විසින් පරිසරයට සිදු කරන විවිධ ක්‍රියාකාරකම් නැත්නම් පරිසරයේ සිදු කරන විවිධ කාර්යයන් කටයුතු හේතු කොටගෙන නායමේ තත්ත්ව නිර්මාණය වෙනවා. නිකං හිතන්න මේ පරිසරය තුළ එහෙමනම් එලෙස මිනිසා විසින් සිදු කරන මානව ක්‍රියාකාරකම් මේ නායම් වලට බලපාන විදිය. අවිධිමත් ලෙස බෑවුම් ඉඩම් පරිහරණය. අවිධිමත් ලෙස බෑවුම් ඉඩම් පරිහරණය. මොකද්ද මේ අවිධිමත් ලෙස බෑවුම් ඉඩම් පරිහරණය කියන්නේ? ওই බෑවුම් ප්‍රදේශවල මිනිස්සු හිතුමතේ කැලෑ ලිපිහෙලි කරලා භෝග වගා කරනවා. මේ බදුල්ල, නුවරඑළිය, මහනුවර මේ වගේ දිස්ත්‍රික් වල බහුල වශයෙන් මේක දක්නට ලැබෙනවා. එළවලු භෝග වගාව. ඒවා සිදු. එතකොට සිදු වෙන දෙයක් තමයි අන්න නායාමේ සීගතාවේ ඒ වගේ වැඩි වෙනවා. ඒයි පස්ස සෝදා යනවා නේද? පස්ස නිරාවරණය වෙනවා. මේ වගේ හේතු වෙනවා. අද ගොඩාක් ඒ අවිධිමත් ඉඩම් පරිහරණය කියන එක විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. එතකොට ඒ අවිධිමත් ඉඩම් පරිහරණය තුළ භෝගවකා විතරක් නෙවෙයි ළමයි. ඒකදී අපිට පෙන්වන්න පුළුවන් බලන්නකෝ මේ කඳුකර ප්‍රදේශවල බෑවුම් වල පදිංචියට නොසුසුදු තැන්වල පවා මිනිසු නිවාස ඉදි කරලා තියෙන විදි. ඒතර බෑවුම් යානතිය අර ගෙපල් කපලා එහෙම බෑවුම් යානතිය වෙනස් කරනවා. එතකොට ඒකෙන් අර බෑවුමේ තියෙන ශක්තිමත් භාවය දුර්වල කරලා තියෙනවා මිනිස්සු. මේක මේ නායන්වන්ට හේතුවක් වෙනවා. අනිත් එක බෑවුම් ප්‍රදේශවල වනාන්තර ඉවත් කිරීම. මම අර කලින් කියපු කරුණට සම්බන්ධ කරන්නම්. ගොඩාක් විට බෑවුම් ප්‍රදේශවල වනාන්තර ඉවත් කරනවා. ඉවත් කරා අර තේවගාව සම්බන්ධව. තේවගාව සිදු කිරීම සඳහා කර කඳුකර වනාන්තර ගොඩාක් විනාශ වුණා. ඊට අමතරව මේ කඳුකර ප්‍රදේශවල වනාන්තර ඉවත් කරනවා මොනාටද? ඔය නිවාස, ගොඩනැගිලි, පාරවල් මේ වගේ දේවල් හදන්න. ඒතර ඒක නිසාත් මොකද වෙන්නේ? නායනත සීගතාවේ වැඩි. ඊළඟ තමයි ස්වභාවික ජලමාර්ග අවහිර කිරීම. දැන් ඔය උස්බිම් ප්‍රදේශවල ඉඳන් දියපහරවල් ගලාගෙන එනවනේ. එතකොට ඒව හරස් කරලා එක්කෝ ජලාශයක් වගේ එවැනි දෙයක් එවැනි ඉදිකිරීමක් කරොත් අර නායන්න තියෙන අවස්ථාව වැඩි. ඒවා විශේෂයෙන්ම අද කඳුකර ප්‍රදේශවල දක්නට ලැබෙනවා. අර ස්වභාවික දියපාරවල් හරස් කරලා ওই කඳුකර ප්‍රදේශවල ජලාශ ඉදි කරනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ නායම් ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මොකද ඒ වගේ උස්බිම් වල ජලය ප්‍රෙස් කරලා තිබ්බම සිදුවෙන දෙයක් තමයි අර ඒ අභ්‍යන්තරයේ ඒ අවට තියෙන පාෂාණ ස්තර වල ජලය කාන්දු වෙලා ඒවා දුර්වල වෙනවා. ඊළඟට තමයි කඳුකර ප්‍රදේශ ආසිතව මේ පතල් කැණීම. ඔය පතල් කැණීම කියනකොට එකක් තමයි දැන් ඔය නිතර අහන්න ලැබෙනවා රත්නපුරේ නායම්ක හේතුව මැණික් කර්මාන්තය. එතන මේ කඳුකර උස්බිම් ප්‍රදේශවල සිදු කරන හුණුගල් මැණික් ඊළඟට වැලිගොඩ දැවීම ඊළඟට බිනිරං මෙවැනි ආකර කැණීම් පතල් කැණීම් හේතු කොටගෙන පාෂාණ ස්තර දුර්වල වෙනවා. මේක නිසා නායම් ඇති වෙන අවස්ථා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔය පස් කඳු කැපීම ගල් කැඩීම පිපිරවීම සිදු කිරීම. විශේෂයෙන්ම ඔය පස් කඳු කැපීම කියන එකේදී විවිධ සංවර්ධන ව්‍යාපෘති වලදී පාරවල් හදනකොට එහෙම පස් ලබා ගන්න. විශාල වශයෙන් ඔය කඳු කැපීම සිද්ධ කරන ඔය පස් ලබා ගැනීම සඳහා. එතකොට මාර්ග ඉදි කරන්න නැත්නම් වෙනත් කාර්යයන් සඳහා පස් ප්‍රවාහණය වෙනවා. එතකොට ඒකත් එක්ක අන්න නායන්න තියෙන අවස්ථා වැඩි වෙනවා ඒ කඳු කර ප්‍රදේශවල. ඒ වගේම තමයි ගල් කැඩීම පිපිරවීම. ගල්වල වල පවත්වගෙන යන තැන් ආශ්‍රිත අවට ප්‍රදේශවල නිතරම ඒ පිපිරවීම කරනකොට සිද්ධ වෙන දේ තමයි අවට කම්පණ ඇති වෙනවා. කෘතිම කම්පණ ඇති වෙනවා. ඒ දුරාර කෘතිම කම්පණ ඇති වෙනකොට පාෂාණ අස්තර අතර තියෙන ශක්තිමත් භාවයේ මොකද වෙන්නේ? දුර්වල වෙලා යනවා. ශක්තිමත් භාවයේ දුර්වල වෙනවා. දැන් ඔබට පේනව නේද මෙන්න මෙවැනි මානව ක්‍රියාකාරකම් රාශියක් අපිට පෙන්වා දෙන්න පුළුවන් වෙනවනේ. ඒ වගේම ওই අවිධිමත් ඉදිකිරීම කියන එකත් උතෙන්ට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. කඳු බෑම් ප්‍රදේශවල අවිධිමත් ඉදිකිරීම කරා. අද ගොඩාක් මේ කඳු කරේ ආශිතව නිරීක්ෂණය කරව ගොඩක් තියෙන අවිධිමත් ඉදිකිරීම. ඒතරේ අවිධිමත් ඉදිකිරීම කරනකොට බෑවුමේ ශක්තිමත් භාවයේ බිඳ වැටෙනවා. බෑවුමේ බර වැඩි වෙනවා. එතකොට දැන් අපි ගමුකෝ ගයක් හරි ගොඩනැගිල්ලක් හරි බෑවමක ඉදිකරොත් එතකොට ඒකට භූමියට අධිකරණ තෙරපුම වැඩි. ඒකෙන් නායන්න තියෙන අවස්ථා වැඩි. එවැනි තත්ත්වයක් විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන් වෙයි. දැන් ඔබට පැහැදිලි වෙනවා. එහෙනම් ඔන්න ඔය කරුණ ටික අපිට ගෙනහැර දක්වන්න පුළුවන් වෙනවා. දැන් ඔබ මෙන්න මේකත් දැනගන්න ඕනේ. ඒ මොකක්ද? නායම් ආපදාව හඳුනාගන්නේ කොහොමද? ඒ කියන්නේ මේක නායෑමක පූර්ව ලක්ෂණ. මෙන්න මේ හේතු නිසා නායෑම ඇති වෙනවා. එතකොට එන නායන ප්‍රදේශයක තියෙන පූර්ව ලක්ෂණ මොනවද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. මොකද අපි පරිසරයත් එක්ක ජීවත් වුණේ නැත්තම් අපිට සිද්ධ වෙන හානිය ආපදාව වැඩි. ඒ නිසා තමයි අපි මොන දේ කරත් මේ පරිසරයේ ඇතිවන වෙනස් වීම පිළිබඳව හොඳ අවබෝධයකින් සිටිය යුතු වෙනවා. ඒක නිසා තමයි අර අපි මේ නායමක පූර්ව ලක්ෂණ ඔබ හඳුනා ගන්න. මේක උගලන්ට ප්‍රායෝගික ජීවිතයටත් වැදගත් වෙනවා. එහෙනම් මොනවද මේ පූර්ව ලක්ෂණ කියන්නේ? එහෙනම් නායමක පූර්ව ලක්ෂණ විදිහට අපිට පෙන්වන්න පුළුවන් මේ නිවාස, ගොඩනැගිලි, ඒ වගේ ඉරිතලීම් ඇති වෙන්න පුළුවන්. නිවාස, ගොඩනැගිලි මේවායේ ඉරිතලීම් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ඉරිතලීම් ඇති වෙනව නම් අනිවාර්යයෙන්ම මේ බැවුමක තිබෙන එතන නායන්න තියෙන අවස්ථාව වෙන්නේ. මේක බිත්තිවල විතරක් නෙවෙයි ඒ පොළවේ භූමියේ පවා ඉරිතලීම් ඇති වෙනව නම් එවැනි තැන්වල නායන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් අපි දැනගෙන ඉන්න ඕනේ අපි ජීවත් වෙන නිවාස ඒ බෑවුම් ප්‍රදේශවල නම් තියෙන්නේ ඒ වගේ පූර්ව ලක්ෂණ එනවා නම් එතන අනිවාර්යයෙන්ම නායන්න තියෙන අවස්ථාව වැඩි. තව එකක් තමයි අර භූමියේ පැලුම් තලහා ගිලා බැසීම් සිදුවීම. භූමිය දැන් මේ ස්වභාවික පරිසරයේ තියෙන භූමිය තුල ලොකු විවර ඇති වෙනවා නම් පැලුම් ඇති වෙනවා නම් ඔක ඇති වෙන්නේ වර්ෂා කාලවලදී ළම. හරි වර්ෂා කාලවලදී අසාමාන්‍ය විදියට භූමියේ පැලුම් ඇති වෙනවා නම් ඒ වගේම තමයි භූමිය එකපාරම ගිලා බැසීම් වලට ලක් වෙනවා නම් එතනින් අපිට පෙන්නුම් කරනවා එවැනි ස්ථානයක නායන්න තියෙන අවස්ථාව වැඩි බව. ඒ වගේම තමයි දැන් මේ උස්බිම් ප්‍රදේශවල විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. ඔය විදුලි හැම් පද්ධති, දුරකථන කණු, ඒ වගේම සවි කරලා තියෙනවා. එතකොට ඔය බෑම් වල ඒ ඉදි කරලා තියෙන ඒ දුරකථන කණු, ඒ වගේම තමයි විදුලි කණු, ඒවා ඇලවීමකට ලක් වෙනවා. එපමණක් නොවේ ඒ බෑවුමේ තියෙන විශාල ශාක, විශාල ගස් ඒ බෑවුම දෙසට ඇලවෙනවා නම් එවැනි තැනකන් නායන බව අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි තව අපිට අර මේ බෑවුම් වල තියෙන විශාල ශාක තියෙනවා, ලොකු ගස් තියෙනවානේ තැනින් තැන, ඒවා එකපාරම ඔය වැස්ස කාලේ උනන් මැරෙන්න පුළුවන් ළමයි. ඒවා මැරී යන්න පුළුවන්. හැබැයි වැස්ස තියෙනවා. ගස් මැරෙනවා. එහෙනම් අපිට ඒකෙන් අනාවරණය කරන්නේ මොකක්ද? ඒකෙන් අපිට පැහැදිලි කරන්නේ මෙන්න නායයමක් සිද්ධ වෙන්න පුළුවන් කියන එක ගැන. එතකොට අපිට මෙන්න මේ කියන කාරණේ තුල මේ කියන කරුණ තුල අපිට පෙන්වන්න පුළුවන් එහෙනම් එවැනි තැනක නායමක් යන්න පුළුවන් නායමක් සිදු වෙනවා. මොකද අභ්‍යන්තරේ ගස් මැරෙන්නේ. එහෙනම් අභ්‍යන්තරයේ තුල අර භූමිය පහත් භූමිය දෙසට ඇදිලා යනකොට උස් භූමිය ඒ වගේ ශාකවල තියෙන මූල පද්ධති මොකද වෙන්නේ? විනාශ වෙනවා, කැඩෙනවා. එතකොට ඒක හේතු කොටගෙන අර මූල පද්ධතියට හානි වීම නිසා මොකද වෙන්නේ? නායම විශේෂයෙන්ම සිද්ධ වෙනවා. එතකොට ඒකත් අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. එතකොට දැන් ඔයගලන්ට පැහැදිලි වෙනවා ඒ වගේම අර බෑවුම් ප්‍රදේශවල තියෙන ජල මූලාශ්‍ර වෙනස් වෙනවනම් ඒකත් නායමක පූර්ව ලක්ෂණයි. සමහර වෙලාවට උල්පත් හිඳෙන්න පුළුවන්. සමහර වෙලාවට බෑවුම් ප්‍රදේශවල තියෙන අර ශනිකව දිය උල්පත් මතුවෙන්න පුළුවන්. බොර සහිත ජලයේ මතුපිටට එන්න පුළුවන්. මේවා තමයි ඒකට නායමක පූර්ව ලක්ෂණ විදිහට තවත් අපිට පෙන්වා දෙන්න පුළුවන්. එපමණක් නෙවෙයි ළමයි. අර සතුන්ගේ අසාමාන්‍ය හැසිරීම සිද්ධ වෙනවනම් ඔය ගුල්වල ජීවත් වෙන සත්තු ඒගොල්ලන් ඉවත් වෙනවනම් ඒ වගේම අර මෙරුව වගේ සත්තු අර ගුල් වලින් පියාඹගෙන එනවනම් එවැනි තැන්වල එතකොට නායන්න තියෙන අවස්ථාව වැඩි වෙන. ඒ කියන්නේ වර්ෂාව වැඩි වීමත් එක්ක ඒ සත්තුන්ට අර පොළොව ඇතුලේ ජීවත් වෙන සත්තුන්ට ඉන්න බෑ. ඉන්නේ ඒවා අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්න පුළුවන්. හරි. එහෙනම් මේ නායමක පූර්ව ලක්ෂණ පිළිබඳව තමයි මම ඔබට විග්‍රහ කරේ. එහෙනම් මේක අවම කරගන්න දැන් නායමක් සිද්ධ වෙනවා නම් මේකෙන් සිදුවන හානි මොනවාද? දැන් නායමකෙන් සිදුවන හානි පිළිබඳව ඉස්සලා අපි ගත්තොත් මිනිස් ජීවිත දේපල හානි වෙනවා. දැන් අපේ රටේ ඔය උදාහරණ දෙන්නත් පුළුවන් අපිට. මීරිය බැද්ද නායම, ඒ වගේම තමයි අර අරණායක කෑගල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ ඇතිවෙච්ච සාමසර කන්ද නායම වගේ විශාල ජීවිත හානි දේපල හානි වුණා. ඒතර නායමකෙන් සිදුවෙන්න පුළුවන් ජීවිත දේපල හානි. ඊළඟ වගාපින් විනාශ වීම. ඔය කඳුකර ප්‍රදේශ නායනකට තේ වගාබීම් ඒ ඇතුළු අනිකුත් වගාබීම් විනාශ වෙලා යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දැන් නායන ප්‍රදේශයක් නිරීක්ෂණය කරාම පේනව නේද පාංශු කාදණි මොනතරම් පාංශු කාදණියක් වෙලා තියෙනවද? ඒ විතරක් නෙවෙයි. ඒ පාංශු කාදණියත් එක්ක එතන තියෙන භූමිය සම්පූර්ණම නිසරු බිමක් බවට පත් වෙනවා. ඒතකොට එතන පාංශු හායනියක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඒ වගේ තියෙන වෘක්ෂලතා සියල්ල විනාශ වෙනවා, සත්තු විනාශ වෙනවා. මෙන්න මේ වගේ හානි ගණනාවක් මේක තුලින් අපිට පෙන්වා දෙන්න පුළුවන්. එහෙනම් නායාමකින් සිදු වෙයි හානි ඔබට දැන් පැහැදිලි වෙනවා. එහෙනම් නායාමකින් සිදුවන ආපදා තත්වයන් ආම කරගන්න නම් අපි මොනවද කරන්න ඕනි? එකක් තමයි ඔය කඳු බෑවුම් ප්‍රදේශවල තියෙන වෘක්ෂලතා වැස්ම වැඩි කරන්න ඕනි. වැඩියෙන් ගස්කොළන් හිටවන්න ඕනි. එතකොට ඒක තුලින් අර පසසෝදායන එක අඩු වෙනවා, භූමිය බොහොම ශක්තිමත් වෙනවා. එතකොට ඒක අපිට කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි අර ස්වභාවික ජල මාර්ග අවහිර නොකිරීම. ඒක ස්වභාවිකව ඒවා ගලාගෙන යන්න දෙන්න ඕනි. දැන් ස්වභාවික දියපහරවල් හරස් කරලා දැන් විදුලි බලාගාර ඉදි කරපුවාම ඒකෙන් ආර්ථික වාසි ලැබෙනවා වගේම තමයි ඒකෙන් පාරිසරික වාසියේ නායන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. මේවා අපිට පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි තව අපිට පෙන්වා දෙන්න පුළුවන් විශේෂයෙන්ම අර බෑවුම් ඉඩම් පරිහරණයේදී භූවිද්‍යාත්මක උපදේශ අනුගමනය කිරීම. නිවාස, ගොඩනැගිලි, පාරවල් ඉදි කරනවා නම් භූවිද්‍යානුකූලව ඒවා පිළිබඳ පර්යේෂණ කරලා ඒවා අනුව කටයුතු කිරීම. දුර අස්ථායි භූ ස්කන්ධ තියෙනවා නම්, දුර්වල පාෂාණ ස්කන්ධ තියෙනවා නම් එවැනි තැන්වල ඉදි කිරීම සිදු නකල යුතු වෙනවා. මොකද යම් විදියකින් එවැනි තැනක ඉදි කරොත් මොකද වෙන්නේ? නායන තියෙන අවස්ථාව වැඩි. අර මහනුවර අර විශාල නිවසක් එක අවුරුද්ද එක මේ අවුරුද්දේම අර නායෑමකට ලක් වෙලා ඒ ගෙදර ඔක්කොම මිය ගියේ. ඒ නිම්නයක තමයි ඒ ගෙදර හදලා තියෙන්නේ. ඒතට ඒ නිම්න ආශ්‍රිතව තියෙන ඒ අස්ථායි භූස්කන්ධ නිසා නායෑම්කට ගොදුරු නැහැ. ඒතට ඒක භූවිද්‍යානුකූලව හොයලා බලලා හැදුවා නම් ඒතට එතන අනුචිත භූමියක් කියලා පැහැදිලි වෙනවා. ඒවා ඒ වගේම තමයි ඔය උස්බිම් ප්‍රදේශවල ජලාශි දිනු කිරීම, ජනතාව දැනුවත් කිරීම, ඒ වගේම තමයි තව නායන ප්‍රදේශ හඳුනාගෙන ඒවයින් ජනතාව ඉවත් කිරීම. මේ වගේ ක්‍රම ගණනාවක් අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. දැන් ඔබට දරුවනි පැහැදිලි වෙනවා මේ අද දවසේ අපි කතා කරේ මේ ශ්‍රී ලංකාව තුල සිදුවෙන ස්වභාවික උපද්‍රව අතර එක් උපද්‍රවයක් වන නායෑම් පිළිබඳව. එතකොට ඒ නායෑමක් සම්බන්ධව ඔබ ඉගෙන ගත්තා. නායෑමක් කියන්නේ මොකද්ද? නායෑමට බලපාන හේතු මොනවද? ඒ වගේම තමයි නායෑමක పూర్ව ලක්ෂණ සහ හානි ඒක අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කතා කරා. ඉතින් එහෙමනම් ඔබට ගෙදර සිට මෙන්න මේ වගේ ප්‍රශ්න වලට ඔබට පිළිතුරු සපයන්න පුළුවන්. ඔබට පුළුවන් මේ නායෑම් සිදුවන දිස්ත්‍රික්ක ලංකා සිටීමක ලකුණු කරන්න පුළුවන්. ඒක කරන්න. ඊළඟ එක තමයි නායෑමකින් සිදුවිය හැකි හානි මොනවද කියලා ඒවා පෙළගස්සන්න ලැයිස්තුගත කරන්න පුළුවන්. නායෑමකින් සිදුවන හානි. ඊළඟට ලංකාවේ නායගිය ප්‍රදේශ ඇතුළත් පින්තූර තියෙනවනේ. ඒව එකතු කරගලා පොතේ අලව ගන්න පුළුවන්. ඔය එක එක දැන් නා කැටිය, සාමසර කන්ද නායෑම, මීරිය බෙද්ද නායෑම, පේරාදෙනින ඒ වගේ පින්තූරු ඔබට හොයා ගන්න පුළුවන්. ඒවා හොයාගෙන ඒවා පොතේ අලව ගන්න පුළුවන්. එහෙමනම් අද දවසේ මෙන්න මේ ස්වභාවික ආපදා තත්ත්වයේ පිළිබඳව තමයි ඔබට කතා කරේ. එසේනම් දරුවනේ ශ්‍රී ලංකාවේ ස්වභාවික ආපදා යටතේ නායාම් පාඩම ගෙන මම බ කුඩාකුසුම් බාලිකා මහවිද්‍යාලයේ බුගුල විද්‍යා විෂය ඉගැන්වීමේ කටයුතු කරන ප්‍රදීප් රාජමන්ත්‍රී ගුරු මහත්මා ස්තුතියි.